කංචන විජේසේකර මහත්තයා ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
සුතී ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අපි සතුටු වෙනවා ඊයේ දවසේ අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කතාවක් කරමින් මේ රටේ පසුගිය මාස 12ක පමණ කාලය පක්ෂ විපක්ෂ සියලු දෙනා ඉල්ලා සිටියේ මේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලත් ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඒ ගිවිසුම් ගතවීමේ කියන කටයුත්ත වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ අපි දැක්කා ඊයේ සවස් කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂකතුමිය ක්‍රිස්ටලීනා ජෝජීවා මහත්මිය විසින් ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේදී ලංකාවේ ණය ලබා දීපු ප්‍රධාන රටවල් හැටියට කටයුතු කරන චීනය, ඉන්දියාව, ඒ වගේම අනිකුත් ආයතන වලින් ඒ අවශ්‍ය අනුමැතියන් ලබා දීලා තියෙනවා වගේම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ අවශ්‍ය පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය තීරණාත්මක ප්‍රතිපත්ති තීන්දුව මේ රට තුළ ක්‍රියාත්මක කරලා තියෙනවා කියන එක ඊයේ එතුමියගේ පණිවිඩය තුලින් පෙන්වා දීලා තියෙනවා. ඒ නිසා මේකේ එක පැත්තකින් අපි සතුටු වෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතාමත්ම අර්බුදකාරී අවස්ථාවක රටේ ජනාධිපතිවරයා හැටියට ඒ වගකීම බාර අරගෙන බොහෝ අවස්ථාවල විපක්ෂයේ ඉන්න දේශපාලන නායකයන් ඒ වගකීම ගන්න පැහැර හරින වෙලාවේ, වගකීම් මග හරින වෙලාවේ, වගකීම් අරගෙන රටේ ස්ථාවරභාවය වෙනුවෙන් කටයුතු කරන්න කටයුතු නොකරන වෙලාවක එතුමා ඒ කටයුත්ත වෙනුවෙන් නායකත්වය ලබා දීලා ඒ අවශ්‍ය විදේශ රටවල්වල සහාය පමණක් නෙවෙයි මේ රටේ තීරණාත්මක ප්‍රතිපත්ති තීන්දුව බිය නොමැතිව ගැනීම පිළිබඳව අපි සතුටටපත් වෙනවා. සමහරවල් අපි දන්නවා මේ තීන්දුව තීරණ ගැනීමේදී එබා බොහෝ දේවල් ජනප්‍රිය තීන්දුව නෙවෙයි. විදුලි බිල වැඩි කිරීම, ඉන්ධන මිල වැඩි කිරීම, බදු වැඩි කිරීම, ගාස්තු වැඩි වීම කියන ඒවා කවදක්වත් ජනප්‍රිය තීන්දුව නෙවෙයි. අපිත් කැමති නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විදුලි බල ඇමතිවරයා හැටියට මම හිටියත් විදුලි බිල වැඩි කිරීම කියන එක අපි කැමැත්තෙන් කරන දෙයක් නෙවෙයි. නමුත් මේ තීරණාත්මක ප්‍රතිපත්ති තීන්දුව අත්‍යවශ්‍ය වෙනවා අපේ රටේ තියෙන මේ ණය අර්බුදයෙන්, ආර්ථික අර්බුදයෙන් අපි එළියට එන්න නම් ඒ මාවතේ අපි යා යුතුම වෙනවා. ඒ නිසා තමයි ඒ අවශ්‍ය තීන්දුව තීරණ නිසි කලට ගත්තේ. ඊයේ දවසේ ජනාධිපතිතුමා කතාව සිදු කරන වෙලාවෙත් විපක්ෂය නියෝජනය කරන සමහර දේශපාලන පක්ෂවල නායකයන්ට අවශ්‍යලා තිබුණේ මේ ලබාගත් తాවකාලික ස්ථාවර භාවයක් තියෙනවා. ඒක තාම ස්ථිර ස්ථාවර භාවයක් නෙවෙයි. අද ඉන්ධන පෝලිම අඩු වෙලා තියෙනවා. අද අඛණ්ඩ විදුලිය ලබා දෙන්න පුළුවන් තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ගෑස් සැපයීම යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද රුපියල ශක්තිමත් වීමෙන් පවතිනවා. ඒත් එක්කම පොලි අනුපාතිකය අඩු වෙමින් පවතිනවා. ඒ ස්ථාවර භාවය ලැබෙන වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා ඒ ප්‍රකාශය කරන විටත් අපි දැක්කේ විපක්ෂය නියෝජනය කරන සමහර දේශපාලන පක්ෂවල නායකින් වෘත්තීය සමිති ඒ වගේම ඔවුන්ට සහාය දෙන අර ත්‍රස්තවාදීන් හැටියට ඉන්න කණ්ඩායම් එළිය අරගලයේ කරන්නේ මෙන්න මේ ලබාගත් ජයග්‍රහණ ආපස්සට ගෙනියන එක අඩපණ කරන්න. ඊයේ දවසේත් අපි දැක්කා මේ විශ්වවිද්‍යාලවල අපි දකිනවා දැන් අධ්‍යාපනය ගැන තියෙන ප්‍රශ්නවලට නෙමෙයි විශ්වවිද්‍යාල ශිෂ්‍යව පාවිච්චි කරන්නේ. විශ්වවිද්‍යාලවල තියෙන අධ්‍යාපනයේ තියෙන ගැටලු, උපාධි අවසන් කිරීමට තියෙන ගැටලුව, අධ්‍යාපනයේ තියෙන පහසුකම් වලට ගැටලුව නෙමෙයි. මැතිවරණයක් ඉල්ලගෙන මේ රටේ විදුලි බිල වැඩි කිරීමට විරුද්ධව විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මේකේ මොකක්ද අරමුණ? කරු නියෝජ්‍ය කතානායකතුමනි වෙන මොනවත් නෙමෙයි අරමුණ. රුපියල ශක්තිමත් වෙනවා කියන එකට අපිට පේනවා මේ පැත්තින් ඉඳලා බලන් ඉන්නකොට විපක්ෂ හැමෝගෙම නෙවෙයි විපක්ෂ සමහර කට්ටියගේ මූණු ටිකක් අමුතු වෙනවා. ටිකක් අමුතු වෙනවා. ඉස්සරහා පෙළ ඉන්න සමහර කට්ටියගේ මූණු ඇකිලි වෙනවා. හැබැයි ඒක පිටිපස්සෙ ඉන්න කට්ටිය අපිට පේනවා ඊට වැඩිය ටිකක් වෙනස් වෙනවා කියලා. සමහරට ඒ දෙවෙනි තුන්වෙනි හතරවෙනි පෙළේ ඉන්න කට්ටිය මේ පැත්තෙත් වැඩි දවසක් වෙන්න ඉස්සලා ඇවිල්ලා අසුන් ගනි. මොකද ඔවුන්ට තේරෙනවා මොනතරම් තමන්ගේ නායකයන් මේක අසාර්ථක කරන්න උත්සාහ කරත් ජනාධිපතිතුමාත් මේ ආණ්ඩුවත් ගන්න ප්‍රතිපත්ති තීරණාත්මක ප්‍රතිපත්ති තීන්දුත් මේ වැඩපිළිවෙලත් එක්ක ඒ ස්ථාවරභාවය වෙත අපේ රට ගමන් කරනවා කියන එක. ඒක පේනවා. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් ගිහිල්ලා උත්සාහ කරන්නේ මේක අසාර්ථක කරන්න. අකර්මණ්‍ය කරන්න. අකර්මණ්‍ය කරන්න සමහරලාට උද්ඝෝෂණ කරනවා. දැන් පහුගිය අවුරුද්දේ මේ කාලවකවානුව ගත්තොත් එimhe අපි ඉන්ධන පෝලිම ඒ වගේම විදුලි බිඳ වැටීම්. විදුලිය දෙන්න බැරුව පැය 13ක් 14ක් පැය 16ක් විදුලි කප්පාදු කරපු දවස් තිබුණා. ඒ නිසා පාරට බැස්ස ජනතාව. දැන් ගත්තොත් එimhe ජනතා විමුක්ති පෙරමුණ. දැන් ජාතික ජන බලවේගය කිව්වට ජනතා විමුක්ති පෙරමුණ තමයි. ඒකේ අටවගෙන දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා ජාතික ජන බලවේගය කියලා අලුත් මූණු දෙක තුනක් දාලා. හැබැයි පිටිපස්සේ ඉන්නේ ජාතික ජනතා විමුක්ති පෙරමුණ තමයි. දැන් විදුලිය විසන්ධි වෙලා තියෙන කාලෙත් පන්දම් අල්ලගෙන උද්ඝෝෂණ කරා. විදුලිය අඛණ්ඩව දෙනකොටත් පන්දම් අල්ලගෙන උද්ඝෝෂණ කරනවා. සමහරුන්ගේ ගරු නියෝජක කතානායකතුමනි බලන්න ඕන මේ ලයිස්ට් වල ඉන්න සමහරු මේ ජාතික ජන බලවේගය නියෝජනය කරන හොඳට බලන්න ඒ ලයිස්ට් වල ඉන්න කට්ටිය. ඒ ලයිස්ට් වල ඉන්න කට්ටියම තමයි පහුගිය කාලවල ඉන්ධන පෝලිම තියෙන වෙලාවේ ඉන්ධන ජාවාරමේ හිටියේ. වැඩි මිදලට ඉන්ධන විකුණේ මිනිස්සුන්ට ගිහිල්ලා ජාවාරම් කටයුතු කරේ. ඒ වෙලාවේ ගිහිල්ලා කලබල ඇති කරේ. මේ ඉස්සරහා පෙරමුණ අරගෙන ඉන්න කණ්ඩායම් එකින් එකට බලන්න. ගරු නියෝජක කතානායකතුමනි පහුගිය දවසේ අපි දැක්කා ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් කියලා කණ්ඩායමක් වාඩිනවා. කවුද ඉන්නේ? වරාය එක්කෙනෙක් ඇවිල්ලා කියනවා වරාය අපි නැව් වටක් එන්න දෙන්නේ නැහැ මහා ලොකු වීරකමක් වගේ. අද කෝටි ගාණක් අපේ රටට අපි පාඩු කරනවා කියලා කියනවා. කවුද? කැස් බෑවෙන් තරම් කරනවා ජාතික ජන බල වේගයේ අපේක්ෂකයා. මම දන්නේ කොහොමද එක පැත්තකින් කියනවා රාජ්‍ය සේවයේ ඉන්න කට්ටිය නිවාඩු දාලා ඉවත් වෙලා ඉන්න ඕන කියලා රාජ්‍ය සේවයේ. එයා රාජ්‍ය සේවෙන් ඉවත් වෙලා නැත්තම් කොහොමද ඇවිල්ලා වෘත්තීය සමිතුනේ පෙනී ඉඳලා අපි කඩා කප්පල් කරනවා වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ. මේවා ගැන නීතියෙන් කටයුතු කරන්න ඕන. මේ රටේ දේපොළ මංකොල්ල කන රටේ තියෙන ජාතික සම්පත් විනාශ කරන රටේ ආර්ථිකය අකර්මණ්‍ය කරන කටයුතු මේවා වෘත්තීය සමිති නෙමෙයි. මේවා ත්‍රස්තවාදී කණ්ඩායම්. තව කවුද ඉන්නේ? තව කට්ටිය ඇවිල්ලා කියනවා රංජන් ජයලාල් කියලා මිනිස්සෙක් ඉන්නවා. අවුරුදු 21ක් පඩි අරගෙන තියෙනවා ලංකා විදුලි බල මණ්ඩලයේ එක දවසක් වැඩ කරලා නැහැ. ඒත් අවුරුදු 21ම වැඩ කරලා තියෙන දේශපාලන වැඩ. ඇයි අවුරුදු 21ම නිදහස් වෙලා දේශපාලන වැඩ කරන්නේ? හැබැයි පඩි ගන්නවා විදුලි බල මණ්ඩලේ. කතා කරන්නේ මොනවාද? කවුරුත් පහුගිය කාලේ කතා කරද්ද විදුලි බලාගාර හැදුවේනේ විදුලි බලාගාර හදපු නැති හින්දා මේ තත්ත්වය ඇති වුණේ කියලා. නොරොච්චෝලේ හදනකටත් විරුද්ධ වුණා, සාම්පූර් හදන්න යනකටත් විරුද්ධ වුණා, පුනර්ජනීය බලය ගහනකටත් විරුද්ධ වුණා, මේක ක්‍රියාවලිය වෙනස් කරලා පනත් වෙනස් කරනකටත් විරුද්ධ වුණා. මට විතරක් නෙවෙයි මට පෙර හිටපු හැම ඇමතිවරයටම විරුද්ධව ඒක කරන්න දුන්නේ නැහැ. ඒස මෙවැනි වෘත්තීය සමිති ඉන්නේ. බබ ඉන්න කට්ටිය ඇවිල්ලා මම දැක්ක ඒකාබද්ධව තියාගෙන. ඇවිල්ලා කියනවා අපි ඒකාබද්ධව අර වසන්ත සමරසිංහ. වෙන මොනවත් නෙමෙයි කරු නියෝජක කතානායකතුමනි. සමාගම් වලින් කප්පම් ගන්නවා වෘත්තීය සමිති හදලා. පෞද්ගලික සමාගම් වල වෘත්තීය සමිති හදලා බය කරවලා ඒ ආයතන හිමිකරුවෝ ඊට පස්සේ ගිහිල්ලා උද්ඝෝෂණය කරනවා කියලා කප්පම් එකතු කරනවා. වෙන මොනවත් නෙමෙයි. ඔය ඔක්කොම නායකවටික තමයි අද නගර සභාවල ප්‍රාදේශ සභාවල ලයිස්ට් වල ප්‍රධානින් හැටියට ඉන්නේ. ප්‍රධානින් හැටියට ඉන්නේ. මේ රටේ පහුගිය අවුරුදු 75ක මේ රටේ ආර්ථිකය විනාශ කරා නම් ඒ විනාශ කරන්න දායක වෙච්ච දැනුත් රටේ හොඳ ගමනක් යන්න අකමැති පිරිසක් ඉන්නෝ නම් ඒ පිරිස ඉන්නේ. ඒ නිසා දැන් සමහර කට්ටිය කියනවා මේ පළාත් පාලන මැතිවරණේ තියන්න රුපියල් බිලියන 10 යන්නේ. කරු නියෝජක කතානායකතුමනි රුපියල් බිලියන 10 මැතිවරණ විතරයි. හැබැයි ඊට පස්සේ මැතිවරණයෙන් පස්සේ කවුද පළාත් පාලන සභිකය 8000කට අවශ්‍ය පළාත් පාලන අවශ්‍ය වේතන ටික ගෙවන්න ඔවුන්ට අවශ්‍ය වැඩ ටික කරගන්න මේ රටේ මූල්‍ය තත්ත්වයේ යහපත් පත්තර පත් වුණොත් පමණයි ඒ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ආණ්ඩු වෙනස් කරන්න බෑ පළාත් පාලන මැතිවරණකින්. ඕක අපිත් කිව්ව 2018. හැබැයි අපි 2020 වෙනකන් හිටියා ආණ්ඩු බලය ගන්න පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ. අපේ තකමැති නෑ මැතිවරණ වලට. හැබැයි රටේ මැතිවරණ ක්‍රියාවලිය යන්නත් ඕනම ක්‍රියාවලියක් යන්නත් රට ස්ථාවර වෙන්න ඕන, ආරක්ෂා වෙන්න ඕන. මම නම් යෝජනා කරනවා ගරු නියෝජක කතානායකතුමනි රජයටත් මම ඒක යෝජනා කරා. මේ ආර්ථික ක්‍රියාවලිය කඩාකප්පල් කරන්න වෘත්තීය සමිතියේ කවුරු එළියට බහිනවා නම් ඇවිල්ලා අද ඉල්ලන්නේ මොකද්ද? බදු අඩු කරන්න කියලා. මේ බදු අඩු කරන්න කියලා ඉල්ලන්න ඉවත් කරන්න කියලා කියන්නේ ලක්ෂයකට වැඩිය වැටුප් ගන්න මිනිස්සු. ලක්ෂයට වැඩිය ආදායම් ලැබෙන මිනිස්සු. කල්පනා කරලා බලන්න මේ තාවකාලිකව මේ රටේ තියෙන මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න නම් එවැනි තීන්දු తీරන ගන්න වෙනවා. ඒ නිසා මුළු රටක්ම විත්තියකට හේතු කරලා කටයුතු කරන වෘත්තීය සමිති වලට විරුද්ධවත් කටයුතු කළ යුතු තිබෙනවා. මම කියන්නේ හැම වෘත්තීය සමිතියම කියලා. සමහරු ඉන්නෝ මොන බලවේග යාවත් දැන් විදුලි බල මණ්ඩලෙත් කණිත් තෙල් සංස්ථාවෙත් එදා දවසේ පහුගිය සතියේත් කිව්වාවිල උද්ඝෝෂණය කරන්න කියලා. හැබැයි උද්ඝෝෂණය කරන්න කියලා කිව්වම කඩාකප්පල් කරන්න කිව්වම 120ක් විතරයි එහෙම නිවාඩු දහලා ගියේ. කොටසක් හිටියා නෑ අපි මේ ආයතන තියාගන්න රටට අවශ්‍ය වැඩ ටික කරනවා කියලා. සේවාවන් සපයනවා කියලා. විපක්ෂ නියෝජනය කරන පිරිස කිව්වේ පළවෙනි එක ණය ප්‍රතිව්‍යුහගත කර ගන්න ඕන. අපිට ගෙවන්න තියෙන ණය කල් දා ගන්න ඕන. ඒක කරලා තියෙන මේ ආණ්ඩුව. දෙක කිව්වේ අලුතෙන් අපි ණයක් ගන්න ඕන. ඒ ණය ගන්න දැන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව මෙවැනි ආයතනත් එක්ක සාකච්ඡා කරනවා. ඊළඟ කිව්වේ මොකද්ද? බදු ප්‍රතිපත්තිය වෙනස් වෙන්න ඕන. අපිට පහර පිට පහර ගැහුවේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට බදු අඩු කරලා ගාස්තු අඩු කරලා රාජ්‍ය ආදායම කඩාගත්තා කියලා. එහෙමද යෝජනා කරේ? ඒ බදු ප්‍රතිපත්තිය වෙනස් කරා. ඒක විතරක් නෙමෙයි ඊට පස්සේ සංචාර කර්මාන්තය ආරක්ෂණය කරා. දැන් සංචාර කර්මාන්තය සංචාරක වෙනවා. මම නම් කියන්නේ උද්ඝෝෂණය කරනකොට සංචාර කර්මාන්තෙ ඉන්න මිනිස්සු ටික ගහන්න ඕන ගිහිල්ලා මේ උද්ඝෝෂණය කරන මිනිස්සුන්ට පාරවල් ටික වහගෙන උද්ඝෝෂණය කරලා පාරේ යන්න බැරි වෙන විදියට අවහිර කරගෙන මේ කරන කඩාකප්පල් ක්‍රියාවලට සංචාර කර්මාන්තෙ ඉන්න මිනිස්සු ටික ඇවිල්ලා ගහන්න ඕන පාරට ගිහිල්ලා ගහන්න ඕන මේ උද්ඝෝෂණය. මේ උද්ඝෝෂණය කරන්නේ සාමාන්‍ය ජනතාව නෙවෙයි. මේ කරන්නේ දේශපාලන කණ්ඩායම් වල ඉන්න ත්‍රස්තවාදී කණ්ඩායම්. හැම උද්ඝෝෂණෙමින් එකම කණ්ඩායම කරුණ නියෝජ්‍ය කතානායකතුමනි. හැම ඉන්ධන පිරෝම් හලේම ජාවාරම කරේ එකම කණ්ඩායම. හැම උද්ඝෝෂණේ පන්දම් අල්ලගෙන ඉන්නේ එකම කණ්ඩායම. විදුලිය නැහැ කියලා පන්දම් අල්ලන් ඉන්නේ මේ එකම කණ්ඩායම. විදුලි බිල වැඩි කියලා පන්දම් අල්ලගෙන ඉන්නේ එකම කණ්ඩායම. ඉන්ධන නැහැ කියලා අල්ලගෙන ඉන්නේ බෝඩ් එක අල්ලගෙන ඉන්නත් එකම කණ්ඩායම. ඉන්ධන මිල වැඩි උණයි කියලා අල්ලගෙන ඉන්නේ එකම කණ්ඩායම. මේ නිසා කරුණ නියෝජ්‍ය කතානායකතුමා මම අවසන් කරනවා. ඒ වගේම මම සභාගත කරනවා විපක්ෂ නායකතුමත් ඉල්ලීමක් කරා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් මට අගමැතිකම දෙන්න මම වැඩේ කරන්නම් කියලා. එතුමා එහෙම ප්‍රමාදවර හිල්ලුවා. මම මේ ලියුමත් සභාගත කරනවා නැවත වතාවක් දැනුවත් වීම සඳහා. එතුමා මේ කියපු කාරණාත් ව්‍යවස්ථා සංශෝධන ආර්ථික ක්‍රියාවලිය අද දවසේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිදු කරලා තියෙනවා කියන එකත් මතක් කරමි. එනිසා මේ යන මාර්ගයට අවහිර කරන්න එපා. මේ යන මාර්ගයට ඔබේ ශක්තියත් ලබා දෙන්න කියන ඉල්ලීමත් කරමින් මගේ කතාව අවසන් කරනවා.
ප්‍රොමිස් සිට ගරු මන්තන ගරු හරිනි අමරසූරිය මැතිණිය ඔබතුමීට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔබ දන්නවා අද ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 8 සෑම වසරක් තුලම ලෝකයේ පුරා කාන්තා දිනය සමරන්නේ මාර්තු 8 වෙනිදා. මාර්තු 8 වෙනිදාට ඉතිහාසයක් තියෙනවා. දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මාර්තු 8 කියන්නේ කාන්තාවන් සමරනවා, මේ රටේ ස්ත්‍රීන් සමරනවා කියන්නේ ඒක ඔවුන් දිනාගත්ත අරගල හරහා මාර්තු 8 වෙනි දිනත් සංකේත කරන්නේ කාන්තා අයිතිවාසිකම් දිනාගත් අයිතිවාසිකම් වෙනුවෙන් ඒ සටන්කාමී ස්ත්‍රීවාදී කාන්තාවන්ගේ දායකත්වය සහ ඔවුන් මේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරපු ඒ අරගල සිහිවටනයක් වලට සිහිවටනයක් ඇටියට තමයි මාර්තු 8 ලෝකේ පුරාම සමරන්නේ. අද නියෝජ්‍ය කතානායකතුමනි ලංකාවේ විවිධ සංවිධාන මේ වෙනුවෙන් විවිධ උත්සව විවිධ උද්ඝෝෂණ සංවිධානය කරලා තිබ්බා. අද මෙතන දියත උයනේත් ජාතික ජන බලවේගයට සම්බන්ධ කාන්තා සංවිධාන කිහිපයක් ඉතාමත්ම සාමකාමී උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබ කරා. ඒ උද්ඝෝෂණය කරමින් ඉන්නකොට ඇත්තටම ඉතාමත්ම කනගාටුයි කියන්න මේ රටේ දැන් මෙතන ගරු කංචන විජේසේකර ඇමතිතුමාත් කතා කරා ත්‍රස්තවාදීන් ගැනත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කටයුතු ගැනත්. හැබැයි අද සිද්ධිය ඔබ දැක්කනම් කවුද සාමය හා නීතිය උල්ලංඝනය කරන්නේත් කවුද ත්‍රස්තවාදීන් විදියට හැසිරෙන්නේත් කියන එක ගැන මම හිතන්නේ හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. අමිතුබා මගේ කතාව ඉවරුණයින් පස්සේ නෑ මුළු කතාවම අහලම ඔබ පිළිතුරු දුන්නා නම් වැඩිය හොඳයි.
අගේ නම සඳහන් කරපු දෙනා මම දන්නේ අද උද්ඝෝෂණය ගැන. නමුත් ඔබතුමිය අනුමත කරනවද ඊයේ දවසේ පෙරේද දවසේ මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කරමින් මේ කරන උද්ඝෝෂණ? අධ්‍යාපනඥයෙක් වශයෙන් ඔබතුමිය අනුමත කරනවා.
මගේ කතාව තුළ ඔහුගේ ඔහු නගපු ප්‍රශ්නයටත් පිළිතුරු ලැබෙන නිසා මට කතාව ඉවර කරන්න දෙන්න, ඊට පස්සේ ඔහුට පිළිතුරු දෙන්න පුළුවන්. දැන් වෙලා ඒ අවස්ථාවේ ඉතාමත්ම සාමකාමීව කරගෙන තිබ්බ අරගලය වෙනකොට ඒ පාරේ එක පැත්තක් නිදහස්ව තියෙනකොට පොලිසියෙන් ඇවිල්ලා ඒ කාන්තාවන් හිරිහැර වෙන විදියට බෞසරයකට එන්න දුන්නා. ඒ බෞසරයකත් බෞසරයක එතන හිටපු කාන්තාවන්ගේ පැත්තට හරවන්න ඉඩ දුන්නේ පොලිසිය. එතන පොලිසිය ඉතාමත්ම උවමනාවේ ඝට්ටනයක් ඇති කරන්න උත්සාහ කරා. අපිට ආරංචි වුණ විදියට පොලිස් භාරව කටයුතු කරන ඇමතිතුමාගෙන් උපදෙස් ලැබිලා තියෙනවා මේ විරෝධය විසුරුවා හරින්න මොනවා හරි කරන්න කියලා. විසුරුවා හරින්න උත්සාහ කරන්න තමයි මේ විදියට ඝට්ටනයක් හරහා මේක විසුරුවන්න උත්සාහ කරේ. නැවත වතාවක් එතනට පොලිසියෙන් වෝටර් කැනන් ගෙනල්ලා කඳුළු ගෑස් ගෙනල්ලා අපි කියද්දි මේක සාමකාමී දෙයක් අපි මේ උද්ඝෝෂණය ඉවර වෙලා මෙතනින් විසුරුවා යනවා කියද්දි පොලිසිය ඉතාමත්ම පහත් විදියට ඒ උද්ඝෝෂණයට මැදිහත් වෙලා එතන භයානක තත්වයක් නිර්මාණය කරන්න උත්සාහ කරා. කරුණාකරලා එවැනි අවස්ථා තුලින් තමයි ඊට පස්සේ ත්‍රස්තවාදීන් අර කඩාකප්පල්කාරීන් කියන ලේබල් එකත් පුරවැසියන් වෙත ලබා දෙන්නේ එවැනි අවස්ථා එවැනි ඝට්ටන නිර්මාණය කරමින්.
අර නියෝජ්‍ය කතානායකතුමනි සභාව නොමගෙවීමක් සිදු කරන්න බෑ. මොකද මේක උත්තරීතර පාර්ලිමේන්තුව. මේ රටේ ව්‍යවස්ථාදායකයක් විධායකයක් අධිකරණයක් තියෙනවා. ඒතකොට අධිකරණය මගින් තීන්දුවක් ලබා දීලා තියෙනවා මෙතුමීලම කියන විදියට මැතිවරණයක් දැන් පැවැත්වෙන නිසා මැතිවරණ සමයේ පෙළපාලියන්න බෑ, උද්ඝෝෂණ කරන්න බෑ. එතකොට නීති විරෝධී අයුතු ජනරාශියක් සිද්ධ වෙනවනම් ඒ හරහා රටේ ආර්ථිකයේ පැය ගාණක් රටේ විනාශ වෙනවනම් වාහනවල ඩීසල් මෙච්චර අමාරුවෙන් ඩීසල් ටික ගෙනල්ලා දෙන ඩීසල් ටික මිනිස්සු පාරවල් ගානේ පෙට්‍රල් නාස්ති කරගෙන පැය ගණන් මිනිස් පැය කොච්චර ගාණක් විනාශ කරනවනම් ඒක වළක්වන්න රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම රටේ මිනිස්සුගේ
නීති ප්‍රශ්නයක් නෙවෙයි. කරුණාකරලා මට මගේ කතාව ඉවර කරන්න ඉඩ දෙන්න, ඊට පස්සේ ගරු ඇමතිතුමාට අවශ්‍ය විදියට පිළිතුරු දෙන්න පුළුවන්. හැබැයි මෙතන සිද්ධ වුණේ මේ කාන්ත තාවන් 1000ක් විතර එකතු වුණා කියලා රටේ ආර්ථිකය කොහොමද කඩාකප්පල් වෙන්නේ කියන එක මට නම් තේරෙන්නේ නැහැ. සාමකාමී උද්ඝෝෂණයක් තියෙන එක තුලින් කොහොමද රටේ ආර්ථිකය කඩාකප්පල් වෙන්නේ කියන එක මට නම් තේරෙන්නේ නැහැ. ඒක මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් පිළිතුර දෙනකොට. දැන් නෙවෙයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වෙලාවෙම මේ රජයේ මම දැක්ක අදත් මෙතනත් දාලා තියෙනවා ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය ආරක්ෂා කිරීම සඳහා පනතක් ගෙනල්ලා තියෙනවා. පනත ක්‍රියාත්මක වෙන්න ඕනේ කාමරවල් අස්සේ නෙවෙයි. පනත ක්‍රියාත්මක වෙන්න ඕනේ ප්‍රායෝගිකව මේ රටේ කාන්තාවන්ගේ ජීවිත වලට දෙන ආරක්ෂාව තුලින්. පනත් මේවා ලස්සන්ට අච්චු ගැහුවට වැඩක් නැහැ. පාරට බහින ස්ත්‍රීන්ට පාරට බහින කාන්තාවන්ට සලකන්නේ වෙන විදියක් තුලින්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ උද්ඝෝෂණය සිද්ධ වුණේ මේ ඔබ දන්නවා මේ රටේ මේ ආර්ථික අද්භූතයත් එක්ක විශාල පීඩනයකට ලක් වෙන්නේ මේ රටේ කාන්තාවන්, මේ රටේ අම්මලා, මේ රටේ සහෝදරියන්. මේ වෙලාවේ අම්මලා ජීවත් වෙනවට වඩා මැරෙන්න හොඳයි, මැරෙන්න එක හොඳයි කියන එකත් එක්ක සිය දිවි නසා ගන්නා තත්වයක් නිර්මාණය වෙමින් තියෙන්නේ. ඒවා විහිළු නෙවෙයි, ඒවා හිනා වෙන්න කාරණා නෙවෙයි. එතකොට ඒවා වෙනුවෙන් කතා කරන්නත් ඔවුන්ට අයිතියක් තියෙනවා. ඒ ඒ සිද්ධීන් වලට එරෙහිව ඔවුන්ට උද්ඝෝෂණය කරන්නත් අයිතියක් තියෙනවා.
මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
දැන් මේ වෙනකොට සිද්ධ වෙමින් යන්නේ මේ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන එකත් ඔවුන් නිර්වචනය කරලා දෙනවා පුරවැසියන්ට. ත්‍රස්තවාදීන් කියන්නේ කවුද කියන එකත් ඔවුන් නිර්වචනය කරනවා. උද්ඝෝෂණය කරන විදිය ඔවුන් පුරවැසියන්ගේ ඔවුන් කියන විදියට තමයි සියලු දේම සිද්ධ වුනේ. මේක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි, මේකට තමයි ෆැසිස්ට්වාදය කියන්නේ, මේකට තමයි ඒකාධිපතිකම කියන්නේ. මේ මේ මෙහෙම තමන්ගේ පොලිසියත් අධිකරණ පොලිසියත් හමුදා පාවිච්චි කරමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් අදවැනි දිනයකත් මේ විදියට අමුවේ උල්ලංඝනය කරන්න පුළුවන් ආණ්ඩුවක් නම් මේ ආණ්ඩුව වෙනස් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. හරි, අඩුම තරමේ කාන්තා දිනේදීවත් ගරු ඇමතිතුමිය, මම දන්නවා ඔබ මාත් එක්ක එකඟ වෙයි, කාන්තාවන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රම සියල්ලම පාවිච්චි කරන්න පුළුවන්. අපිට සම්මන්ත්‍රණ තියන්නත් පුළුවන්, පාර්ලිමේන්තුවේ කතා කරන්නත් පුළුවන්, උද්ඝෝෂණය කරන්නත් පුළුවන්. උද්ඝෝෂණය කරනකොට අද ඒ සිද්ධිය හොඳට බලන්න. මාධ්‍යවේදීන් හිටියා, මා අද හවස ප්‍රවෘත්ති වලට ඒක පෙන්නුම් කරයි. ඒ ඉතාමත්ම භයානක තත්ත්වය නිර්මාණය කරේ එතන හිටපු ඉහළ නිලධාරීන්. කාගේ අනමතද මන් දන්නේ. අපි වග කියනවා අපි කරන උද්ඝෝෂණ වලට අපි ගේන සියලුම සහෝදර සහෝදරියන්ගේ ජීවිත වලට අපි වග කියන්න ඕනේ. මොකක් හරි හානියක් වුණොත් ඒකට වග කියන්න ඕනේ අපි. අපි ඔබ හොඳට බැලුවොත් ඒ ඡායාරූප එතන සාමකාමීව මේ උද්ඝෝෂණය අවසන් කරන්න අපි මොනතරම් උත්සාහ කරාද, පොලිසිය ඒක කොයි විදියට ඒක ප්‍රචණ්ඩත්වය කරා ගෙනියන්න මොන උත්සාහයද කරේ කියන එක ඔබතුමිය හොඳට තේරුම් ගනි මම නම්
හිතන්නේ.
මෙවැනි මේවා හරිම පහත් වැඩ. අපි කාමර ආසයේ ඉඳගෙන කාන්ත අයිතිවාසිකම් ගැන කතා කරන්නත්, එළියට ගියාම එළියේ ඉන්න කාන්තාවන්ට වෙනමම විදියට සලකන එකක් ඒකේ තේරුමක් නැහැ. අත වශයෙන්ම දිනෙන් දින මේ පාර්ලිමේන්තුව කියන්නේ එළියේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත ගැන කිසිම අදහසක් නැති, කිසිම සංවේදීතාවයක් නැතුව
ආයතනය
බවට පත්වම ඉවර කරනවා. පත්වෙමින් තියෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. මේ ඉන්නේ ලෝක දෙකක. මේක තමයි ප්‍රශ්නේ. එළියට බහින්න, රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්න. මෙතන ඇවිල්ලා බන කියන එක නෙවෙයි, මෙතන ඇවිල්ලා ප්‍රකාශ කරන එක නෙවෙයි, මෙතන ඇවිල්ලා නිකන් පනත් ගැන කතා කරන එක නෙවෙයි. එළියේ තියෙන ප්‍රශ්න තේරුම් ගන්න, ඒ මිනිස්සුන්ගේ දුක තේරුම් ගන්න, ඒ දුකත් එක්ක ඇවිල්ලා ඔවුන් කරන උද්ඝෝෂණ ඇයි එහෙම සිද්ධ වෙන්නේ කියන එක තේරුම් අරගෙන අඩුම තරමේ අවස්ථාවලදී සහකම්පනයක් පෙන්වන්න බැරි ආණ්ඩුවක් පරාජය කරනවා ඇරෙන්න මම නම් දන්නේ වෙන මොකද්ද කළ යුත්තේ කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමනි. ගරු කබීර් අසීම් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 11ක් කාලයක් ඇත.
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම ඊයේ දවස මැතිවරණ කොමසාරිස් ජෙනරාල්තුමා විසින් අප්‍රේල් 25 වෙනිදා පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ප්‍රකාශ කරලා තිබුණ එක පිළිබඳව සමගි ජන බලවේගයෙන් නියෝජනය කරන අපට ඒක ලොකු ජයග්‍රහණයක් හැටියට අපි දකින්නේ. අපි අධිකරණයට ගිහිල්ලා රංජිත් මද්දුම බණ්ඩාර අපේ මහලේකම්වරයා විසින් ඒ පවරපු නඩුවත් ප්‍රතිඵලයක් වශයෙන් ලබාගත් ජයග්‍රහණයක් හැටියටත්, සමස්තයක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ලබාගත් ජයග්‍රහණයක් හැටියට අපි මේක දකින්නේ. ඊයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලා චීනය අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වූ බව එතුමා දැනුවත් කරා. මේ ගැන විශේෂයෙන්ම පළමුවෙන්ම සමගි ජන බල වේගය හැටියට අපි චීනය රජයට අප රට වෙනුවෙන් ඒ ගත තීරණය පිළිබඳව අපි අතිශයෙන්ම අපි අපේ ස්තුතිය පළ කරන්න කැමැති. අපි ඒක අගය කරනවා. ඒ වගේම අපේ ගෞරවය සහ හර්දාංගයම ස්තුතිය චීන රජයට පළ කරන්නට අපි කැමැති. ඒ වගේම සමගි ජන බල වේගය වෙනුවෙන් මේ අවස්ථාවේදී අපි මතක් කරනවා ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දිගටම අපට සහයෝගය ලබා දීලා තියෙනවා, එකඟ වෙලා තියෙනවා. ඒ වගේම අපේ ප්‍රශ්න තියෙද්දී ඩොලර් බිලියන 5කට ආසන්න මුදලක් ලබා දීලා අපට ඖෂධ තෙල් ආදි වශයෙන් ලබා ගැනීමට අමාරුම කාලේ අපට උදව් කරලා තිබුණා. මේ රටවල් දෙකම මං හිතන්නේ අපට අමතක කරන්න බෑ. අපට තිබුණු මේ අර්බුදකාරී තත්වයක අපේ මිතුරන් හැටියට බොහොම ළඟින්ම ආශ්‍රය කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පිළිබඳව රජයේ පාර්ශ්වය ඊයේ කීප දෙනෙක් කතා කරා. මං ආගෙන හිටියා ශෙහාන් සේමසිංහ ඇමතුමා අපෙන් අහනවා අපි දැන් මේ වෙලාවේ සතුටු වෙන්න ඕනේ මොහොතක් නේද කියලා විපක්ෂයට. අපි අතර නරුමකමක් නැහැ. විපක්ෂයේ හිටියට අපි සතුටු වෙනවා මේ වගේ වෙලාවක රටට යහපත් දෙයක් වෙනකොට ඉගෙන සතුටු වෙන්න. හැබැයි විපක්ෂයක් හැටියට අපි දකින්නේ මේක වෙනත් කෝණයකින්. ජනාධිපතිතුමා කියනවා, එතුමාම ප්‍රකාශ කිව්වා, අපි අමාරු තීරණ කීපයක් ගැනීම නිසා තමයි අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ. චීනය සහ IMF එක මේ ප්‍රතිව්‍යුහගත කිරීම වලට එකඟ වෙලා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමති වුණේම අපි යම් යම් කැපවීම කරපු නිසා කියන එක. ජනාධිපතිතුමා කිව්වා අපට තෙල් නැත්නම් ඉන්ධන මිල වැඩි කරලා වැඩි මිලකට ඉන්ධන දෙන්න වුණා, විදුලි ගාස්තුව වැඩි කරන්න සිද්ධ වුණා, බදු වැඩි කරන්න වුණා, පොලි අනුපාතය වැඩි කරන්න වුණා. ආදි වශයෙන් මේ ඔක්කොම කැපවීම කරලා තියෙන නිසා තමයි ණය ප්‍රතිව්‍යුහගත කරේ කියලා. හැබැයි ඒ ඔක්කොම දරාගන්නේ කවුද? මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මේ ජයග්‍රහණය ලබා ගන්නට මේ හැම එකක්ම දරාගත්තේ මේ රටේ ජනතාව. ඒ අය තමයි මේ කැපවීම කරේ, ජනතාව විසින්ම. අනිත් පැත්තෙන් බැලුවම රජය කරපු කැපවීම කුමක්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මේ දේවල් සඳහා ඔතන තමයි අපිට සතුටු වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙන විපක්ෂයක් හැටියම. මොකද රටම අරගලයක් කරලා මුළු සමාජයම ඉල්ලුවේ මේ රටේ විශාල වෙනසක් ඇති කරන්න ඕනේ අපි මේ ප්‍රශ්නේ මිදෙන්න නම් කියලා. එතකොට රජය ඒ විදිහට හැසිරිලා තියෙනවද? එක පැත්තකින් රජයට කියන්න පුළුවන්ද ව්‍යුර්ථව ඇමතිකම් අඩු කරලා තියෙනවද? දැන් මේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙනස් මේ ක්‍රමවේදයම වෙනස් වෙන්න ඕන කියන එක තමයි අපි හිතන්නේ. මේක తాවකාලික ජයග්‍රහණයක් කරන්න බෑ. සමහර රටවල් ප්‍රතිව්‍යුහගත කිරීම කෙරුවට පස්සේ තුන් පාරක් බංකලොත් වෙලා තියෙනවා. අපි එතෙන්ටද යන්නේ? මොකද ඇමතිකම් අඩු කරේ නැහැ, වරප්‍රසාද අඩු කරේ නැහැ. රජයේ පාර්ශ්වය තාම ඉන්නේ පරණ විදියට. දේශපාලන පත්වීම් සඳහා තනතුරු වලට සභාපතිකම් වලට ඥාති සංග්‍රහය පදනම් කරලා මම දැක්කා ඊයේ පෙරේදා තානාපති කාර්යාලවල වලට සමහර ඇමතිවරුන්ගේ සහෝදරයන් දරුවන් පත් කරලා තියෙනවා. මේක පිළිගන්න බෑ. අද රටේ ආයෝජන නැති වෙලාවේ රාජතාන්ත්‍රිකව කල්පනා කරනවා නම් මේ හැම තානාපති කාර්යාලයකටම දක්ෂ සුදුසු උගත් හොඳ අත්දැකීම් තියෙන පුද්ගලයෝ පත් කරන වෙලාවක මේ වගේ දෙයක් කරනවා නම් ආණ්ඩුව තාම පාඩම් ඉගෙනගෙන නැහැ කියන එක තමයි මේකෙන් පේන්නේ. එතකොට මේ හැම එකකටම දැනට බෙල්ල දීලා තියෙන්නේ මේ රටේ ජනතාව කියන එක තමයි අපට පේන්නේ. මන් දකින්නේ නැහැ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අබමල් රේණුවකින්වත් තමන්ගේ හිතන හැටි හැසිරෙන හැටි වෙනස් කරලා තියෙනවද කියලා. අඩුම තරමින් මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ ප්‍රශ්නයටම මුල වගකිව යුතු අය ආකල්පනික වෙනසක්වත් තමන්ගේ හිත් තුළ ඇති වෙලා නැහැ කියන එක මට හිතන්න පුළුවන්. එතකොට ජනාධිපතිවරයා කරන ලද ඒ ප්‍රකාශයට අපි කොහොමද අද සතුටු වෙන්නේ විපක්ෂයක් හැටියට? අපි දකින්නේ නැහැ ඒ වෙනස රට තුළ ආණ්ඩු පක්ෂෙන් සිද්ධ වෙනවා කියලා. සමග ජන බල වේගය හැටියට අලුත් පක්ෂයක් හැටියට අපි අලුත් වුණේම අපි තුළම සිස්ටම් චේන්ජ් එකක් ඇති කරන්න ඕනේ කියලා හිතාගෙන. ඒක අපි රට තුළම ඇති කරන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් හැඟීමක් අපි ඇති කරගත්තා. ඒ නිසා අරගල සමේත් මේ ගැන කතා කරනකොට අපිට මේක අලුත් දෙයක් වුණේ නැහැ. මොකද අපි ඒක කලින්ම හිතාගෙන හිටියේ. රට බලාපොරොත්තු වුණේ ඒ වෙනස ඇති වෙයි කියලා. දැන් ඒක සිද්ධ වෙලා තියෙනවා. අද කතා නියෝජ්‍ය කතානායකතුමනි වගවීම, එහෙම නැත්නම් accountability, එහෙම නැත්නම් විනිවිදභාවය, transparency, එහෙම නැත්නම් වගකීම, responsibility මේ ටික සිද්ධ වෙනවද නැද්ද කියලා කියන්නකො. ආණ්ඩුවක් හැටියට ඒක ඉස්සරම ක්‍රියාත්මක කරන්න ඕනේ අපිට සතුටු වෙන්න. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තිබුණා, රනිල් වික්‍රමසිංහ මැතිතුමාම වත්මන් ජනාධිපතිතුමාම ගෙනාපු සම්ප්‍රදාය 2015න් පසුව ප්‍රධාන කාරක සභාවල් වල සභාපතිකම් විපක්ෂය දැරිය යුතුයි කියන එක. මොකද්ද? වගවීම, විනිවිදභාවය සහ වගකීම ආරම්භ වෙන්නේ ඔතනින් කියලා. හැබැයි කනගාටුයි කියන්නේ ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිකම හර්ෂදි සිල්වා මැතිතුමාට සුදුස්සව උතන හොඳම සුදුස්ස. එයාට නොදී වෙන කාට හරි ආණ්ඩු පක්ෂයෙන් දෙන්න කටයුතු කරනවා. මුදල් ඒ ගිනුම් කාරක සභාවේ මම ඒකේ සභාපතිවරයා හැටියට ඒ කාර්යභාරය ඉටු කරා මාසයක් දෙකක්. හැබැයි ඒකේ අපි විවිධ ආයතනවල ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, විදේශ සේවා අමාත්‍යාංශය තියෙන අක්‍රමිකතා ප්‍රශ්න ගැන හොයා බලන නිසාත් දන්නේ ඒකෙන් මාව අයින් කරා. ඊළඟට ඉරාන් වික්‍රමරත්න මැතිතුමාට කෝප් එකේ සභාපතිකම දුන්නේ නැහැ. තුනේම ඉන්නේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඇමතිවරු. එතකොට කොහෙද මේ රටේ වගවීම, විනිවිදභාවය සහ වගකීම? එතකොට අපිට සතුටු වෙන්න පුළුවන්ද? අපට චීනෙන් දැන් අපිට උදව් කරනවා කියලා මේක ඇතුලේ තියෙන දුවන ආණ්ඩුව ආකල්පනීය වෙනසක් ඇති කරන්නේ නැත්තම් විශ්වාසනීයත්වයක් ඇති වෙයිද නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. එනිසා අපි දකින්නේ මේ වෙනකොට ආණ්ඩුව, අපි දිගටම ආණ්ඩුවට කිව්වා දූෂණ විරෝධී පනතක් ගේන්න, දඬුවම් දෙන්න පුළුවන් ඒ ස්වාධීන පනතක් මේ රටේ හදන්න, එහෙම නැත්නම් මේ රට වෙනස් කරන්න බෑයි කියලා. නැත්නම් ගන්න ණයවලිනුත් ඩීල් යනවා. එනිසා රංජිත් මද්දම බණ්ඩාර මැතිතුමා අපේ මහලේකම්වරයා මෙහෙට ස්වාධීන කොමිසම සඳහා පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරා. දැඩි දඬුවම් දෙන සිංගප්පූරුව, හොංකොං වල තියෙන ඒ වගේ පනතක් ක්‍රියාත්මක කරන්න කියලා දුන්නා. අද වෙනකන් ආණ්ඩුව මේ දූෂණ විරෝධී පනත තාම ක්‍රියාත්මක කරන්න කිසිම පියවරක් අරන් නැහැ. එතකොට මේවා වෙනස් කරන්නේ කොහොමද? මේවා ඔක්කොම පාලනය කරන්නේ කණ්ඩායමක්, වේස්තිත බැඳියාවක් තියෙන වෙස්ටඩ් ඉන්ට්‍රෙස්ට් කියන ගෲප් එකක්. මොකද ඒකේ ඉන්නවා වෘත්තීය සමිති නායකයෝ, කෝටි ගාණක් වෘත්තීය සමිතිය පාවිච්චි කරලා හම්බ කරන ඒවා අලුත් කරන්න දෙන්නේ නැති. ඒ වගේම මේක ඇතුළේ ඉන්නවා කෝටිපති ව්‍යාපාරිකයෝ, ඒ වගේම ඉන්නවා දේශපාලඥයෝ පිරිසක්. මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ වෙනස කරන්න දෙන්නේ නැත්තේ. එතකොට අපිට සතුටු වෙන්න පුළුවන්ද? ඒ මාෆියාව බිඳෙනකන් මේ රට හැදෙන්නේ නැහැ. ඉන්දියාවේ උදාහරණයකට ලොකු සමාගම්වල කරන හොරකම් වංචා, ලොකු රාජ්‍ය ආයතනවල කරන හොරකම් වංචා පිළිබඳව මාධ්‍යවේදීන් හොයා බලනකොට සමහර මාධ්‍යවේදීන්ට මරණීය තර්ජන සිදු වුණා. සමහර අය මරා දැම්මා. ඒක තමයි තත්වය. ලංකාවෙත් මේවට විරුද්ධව කතා කරන අයගේ ජීවිතවත් ආරක්ෂා සහිත නැහැ. හැබැයි විපක්ෂය ඒවා ඔක්කොම නොබලා අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මේ වෙනස ඇති කරන්නට අපි කණ්ඩායමක් බය වෙන්නේ නැහැ. මේ මාෆියාව බිඳින්න ඕනේ, මේ පාලක මාෆියාව බිඳින්න
ඕනේ. මිනිත්තු දෙකක් කාලයක්
හොඳයි. ජනාධිපතිතුමා සහ රජය අපොහසත් වෙලා තියෙනවා මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න. මොකද දූෂණ විරෝධී රාමුවක් හදන්න ආණ්ඩුව අපොහසත් වෙලා තියෙනවා. එතකොට අපිට සතුටු වෙන්න විදිහක් නැහැ. චීනෙන් ණය ප්‍රතිව්‍යෝගගත කරන්න ඉඩ දුන්නා කියලා විතරක් සතුටු වෙන්න බෑ. මම දැක්කා සාගර කාර්යවසම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා, එයා ලැජ්ජ බයක් නැතුව කතා කරලා කියනවා මේ රටේ ප්‍රශ්න විසඳන්න හොඳම පක්ෂය, හොඳම කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණයි ශ්‍රී ලංකාව ගොඩ ගන්න පුළුවන් කියලා. මට දන්නේ නැහැ එතුමා කොහොමද මේවා මෙහෙම කතා කරේ කියලා. අර ඩයන මන්ත්‍රීතුමියත් ඉන්න නිසා මට මතක් වුණා අපේ සාගර කාර්යවසම් මැතිතුමා අර එතුමිය කියපු අර ත්‍රයිලෝක විජයපත්‍ර පාවිච්චි කරලත් දන්නේ නැහැ. ඔක කතා කරලා ඔය ප්‍රකාශය කරේ. මොකද දැන් එතුමා ඒ වගේ ප්‍රකාශයක් කරනවා නම් මේ අර්බුදයට මුල වුණේ මේ පක්ෂය, මේ ප්‍රශ්නේ අර්බුදයට වග කිය යුත්තේ මේ පක්ෂය. ඒ මහලේකම්වරයා දැනගන්න ඕනේ ඒගොල්ලෝ ඒකට වග කියන්න ඕනේ කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය ආණ්ඩුවක් හැටියට ඒකේ නායකයන්, ඒකේ ඉන්න මන්ත්‍රීවරු, ඇමතිවරු සහ ඒකට ඡන්දෙ දුන්න බහුතරයෙන් වග උත්තරකරුව බවට පත් වෙනවා. කාටත් ඒකෙන් පැනලා යන්න බෑ. 2019 මේ රටට බොරු කියලා රටම මුලා කරලා ඒ වගේම ඒකට මුලා වෙච්ච කණ්ඩායමක් ඒකට වග උත්තරකරුව වෙනවා. ඒක මේ අවුරුදු ගණනාවක් ගණනාවක් ඔරොත්තු දුන්න මේ ආර්ථිකය අවුරුදු දෙකකින් ඉවර කරලා දැම්මා. ඒ නිසා මේ අභිමානවත් ශ්‍රී ලංකාව, මේ ස්වෛරීත්වය රැකගත් ශ්‍රී ලංකාව තමන්ගේ ජාත්‍යන්තරය තුළ දනගස්සපු කණ්ඩායම තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. අපට සිද්ධ වුණා ජාත්‍යන්තරය ඉස්සරහා දනගස්සලා අපි රට නැති කරලා දාන්න, අපේ කීර්ති නාමය විනාශ කරන්න. එතකොට මේ වගේ තත්වයක මං හිතන්නේ 2004 සිට ගත්ත හැම තීරණයකටම ඒකේ නිලධාරීන්ලා දේශපාලඥයන් වග කියන්න ඕනේ. ඒක තමයි අපි ජනාධිපතිතුමාගේ දිගටම කියන්නේ. කොමිසමක් පත් කරලා ඒකට වහම ඒ අයට දඬුවම් දිය යුතුයි කියලා. එනිසා මම විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මෙතන මේ නිවැරදි තීරණයක ඉන්නේ ශ්‍රී ලංකාව හදන්න ඕනේ අපි සතුටු වෙනවා අපට ජාත්‍යන්තරේ දැන් විශ්වාසය දිනා ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඒ ණය මුදල් ලබා ගැනීමට හොඳයි හැබැයි එතනින් එහාට ගොඩක් දේවල් තියෙනවා මේ ඇතුලේ කරගන්න ඕවන් නොකරෙව්වා නම් අපි නැවත අර පරණ වළේමයි වැටෙන්නේ ස්තුතියි
බොහොමයි ස්තුතියි ඔබතුමාට කරු ප්‍රමිත බණ්ඩාර තැනකොම් මැතුම ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා ඕඩර් ප්ලීස් කරු SMS මුසාර මැතුම මුලාසනේ
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඉතාම වැදගත් දිනයක කතාවක් කරන්න ලැබීම පිළිබඳව සතුටු වෙනවා එක පැත්තකින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරන දිනය අද කතාවල කාන්තා දිනය සම්බන්ධයෙන්ුත් කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන්ුත් මට පෙර කතා කරපු සීලුම දෙනා වගේ යම්කිසි අදහසක් ඉදිරිපත් කරා. අනිත් පැත්තෙන් මේ රටේ ඉතාම දුෂ්කර කටුක අභියෝගාත්මක යුගයක් පහු කරලා ඊයේ දිනේදී ගරු ජනාධිපතිතුමා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් අපිට තිබුණු අවසාන බාධාව ඉවත් කර ගැනීමේ පුවත ඊයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. ඒ අනුව අපි සුභවාදීව ඉදිරි මාස කීපයේ පිළිබඳව අපි කල්පනා කරනවා. මේ කතා කරන වෙලාවේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඊට වැඩිය රුපියල් 8කින් ඩොලරේ අගය අඩු වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා හෙට අනිද්දා වෙද්දි තව තවත් රුපියල ඩොලරයට සාපේක්ෂව සහ අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව අපිට ශක්තිමත් වෙන්න පුළුවන්කම ලැබෙයි කියලා. මේ කටයුත්ත ගරු ජනාධිපතිතුමා මේ වගකීම බාරගත්තේ මේ රටේ කිසිම පාලකයෙක්ට මුහුණ නොදුන්න මුහුණ දෙන්න සිද්ධ නොවිච්ච අභියෝග ප්‍රශ්න ගැටළු මැද්දේ. ඒ වෙනකොට එතුමාගේ එකම නිවසත් ගිනිබත් කරලා ජනාධිපති ලේකම් කාර්යාලය එක එක පිරිස් අත්පත් කරගෙන ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කරගෙන නීතියක් තිබුණේ නැහැ පාර්ලිමේන්තුව යටත් කරගන්න අල්ලගන්න විවිධ කණ්ඩායම් මේ වෙලාවේ උත්සාහ කරා ගෑස් පෝලිම තෙල් පෝලිම අපිට කිසිම විශ්වාසයක් තිබුණේ ඊළඟ දවස ගැන අරාජකත්වයේ රජ වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 80කගේ 90කගේ ගෙවල් ගිනිබත් කරලා අපි දරපු දේශපාලන මතය නිසාම ඊට පස්සේ ප්‍රාදේශීය දේශපාලඥයන් 300 ගණනකගේ නිවාස ගිනිබත් කරලා තිබුණු බොහොම අඳුරු යුගයක තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රටේ පාලනය අතට ගන්න. ඊට පස්සේ එතුමා ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ අපි සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරා මේ රට වැටලා තියෙන තත්වෙන් ගොඩ ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. අඩුම ගානේ වචනකින් මේ රටේ ඉදිරිය පිළිබඳව අපිට සහයෝගය දක්වන්න කියලා. හැබැයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි මේ අර්බුදයෙන් ගොඩ එන්න විදේශ ශ්‍රමිකයන්ට අපේ රටට ඩොලර් රෙවන්න කියද්දි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වගකීම් මන්ත්‍රීවරු කිව්වා ඩොලර් රෙවන්න එපා තියාගන්න මාසයක් දෙකක් තුනක් තියාගන්න ඩොලරේ තව වැඩි වෙනවා මුන් වටන්න ඕනි කියලා ආණ්ඩුවට ගහන බව පෙන්වලා ගැහුවේ මේ රටේ මහජනතාවට අපි කිව්වා රට එකතු වෙලා නිවමු කියලා හැබැයි අපි රට නිවන්න කියද්දි රට ගිනි තියන්න පුළුවන් හැම උපාය මාර්ගයක්ම විපක්ෂයේ සමහර උදවිය ක්‍රියාත්මක කරා. පෝලිං එක එක අඩු කරන්න ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපිට හැකියාව ලැබුණා. අද වෙනකොට මෙවැනි අර්බුදයක් ඇති වෙලා තිබුණු පසුබිමක ඉතාම කෙටි කාලයකින් මෙවැනි හෝ අස්වැසිල්ලක් ලබාගත්තු රට බවට ශ්‍රී ලංකාව පත් කරන්න ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට හැකියාව ලැබිලා තියෙනවා. ඒක මොන පක්ෂ හිටියත් මොන දේශපාලන මතය දරුවත් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. රට හැරගිය සමහරක් නැවත රටට පැමිණෙනවා. මෙන්න මේ තත්ත්වය අපි තවදුරටත් ඉදිරියට රැකගෙන යාම තමයි අපේ වගකීම අපේක්ෂාව වෙන්නේ. වගකිව යුතු දේශපාලන පක්ෂ සියල්ලගෙන්ම අපි ඉල්ලනවා බලය රැක ගැනීම, බලය වර්ධනය කර ගැනීම ඉස්සරහට දාන්න එපා මේ වෙලාවේ. මේක බොහොම සංකීර්ණ කාලයක්, අවස්ථාවක්, යුගයක්, වකවානුවක්. මේක දේශපාලනය කරන්න පුළුවන් කාලයක් නෙවෙයි, දේශපාලනය කළ යුතු කාලයක් නෙවෙයි. අපි කවුරුත් මෙතන ඉන්න දේශපාලනයේ පහුගිය දවස්වල කරේ නැහැ. අපි රට වෙනුවෙන් මේ රටේ තත්ත්වය ගොඩට ගන්න පුළුවන් හැම දෙයක්ම, හැම විනාඩියක්ම, හැම මිනිත්තුවක්ම අපි කැප කරා. ඒ ගැන යම්කිසි ආඩම්බරයක් අපිට තියෙනවා. ඉතින් මම ඉල්ලන්නේ අපි විශේෂයෙන්ම වගකීමෙන් වැඩ කරන්න ඕනේ විපක්ෂක ඉද්දි. ආණ්ඩුවක ඉන්නවටත් වැඩිය. මොකද අපේ වචනවල, අපේ ක්‍රියාවන් වලට බරපතල වටිනාකමක් තියෙනවා. එක වෙලාවක මතයක් හදන්න උත්සාහ කරා බැංකු කඩාගෙන වැටෙනවා කියලා, එක වෙලාවක මතයක් හදන්න උත්සාහ කරා බැංකු තියෙන බැංකුවල තියෙන මුදල් එළියට ගන්න කියලා මේ විපක්ෂයේ සමහර උදවිය එහෙම උත්සාහයකුත් කරා. අද අපිත් එක්කම මෙවැනි අර්බුදයට වැටිච්ච සමහර රටවල් වල ATM මැෂින් කඩනවා, පුච්චනවා, බැංකුවලට ගහනවා. එවැනි ගොඩ ගන්න බැරි තත්වයකට වැටිච්ච රටවල් කීපයකුත් මේ වෙලාවේ මේ ලෝකේ තියෙනවා. ඒක නිසා අපි සියලු දෙනාම මෙන්න මේ කරුණු වලින් පාඩම් ඉගෙන ගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. සතුට නොවුනට කමක් නැහැ, කකුලෙන් අදින්න එපා. සතුට නොවුනට කමක් නැහැ. අපි දැනට දිනු කරලා තියෙන සංචාරක ව්‍යාපාරයේ සංචාරකයන්ගේ පැමිණීම අඩු කරන්න ගන්න කරන්න පුළුවන් කැත වැඩ කරන්න එපා කියලා අපි ඉල්ලනවා. උද්ඝෝෂණ පෙළපාලි ඔබ තමුන්නාන්සලගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරන ඒවා අපිට බාධාවක් නැහැ. හැබැයි නීතිය කඩන, ජන ජීවිතය අඩාල කරන කාරණාවලට අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් තවදුරටත් නැහැ කියන එකත් අපි මතක් කරන්න ඕනේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම අද ජාත්‍යන්තර කාන්තා දිනය සම්බන්ධයෙන් විවිධ අදහස් මේ පාර්ලිමේන්තුවේ පළ වුණා. මම දැක්කා ඊයේත් අපේ ප්‍රදේශයේ ගරු මන්ත්‍රීතුමියක් එතුමීට වෙච්ච යම්කිසි කතාවක් සම්බන්ධයෙන් ලොකු ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ කරා. මම මතක් කරන්න ඕනේ මේ කාන්තා ඉදින් කතා කරන පිරිසට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 3 දෙනෙකුට ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය, එතකොට අපේ සීතා අරඹේපොළ මන්ත්‍රීතුමිය, කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීතුමියලාගේ ගෙවල් අලු කරා, ගීතා කුමාරසිංහ ඇමතිතුමිය නයි ගෞම ඇඳලා පිටිපස්සේ දොරෙන් පැනලා ගියේ, එතුමිය ඝාතනය කරන්න එතනට පැමිණියේ. එතකොට මේ පාර්ලිමේන්තුවේ කාන්තා සංවිධානය වුමන්ස් කෝකස් එකේ කවුරුත් කතා කරේ නැහැ කාන්තා අයිතිවාසිකම් ගැන. වචනයක් වැරදුනොත් කළුපටි දානවා, උද්ඝෝෂණ කරනවා. කෝකිලා මන්ත්‍රීතුමියගේ නිවස සම්පූර්ණයෙන් අලු කරා, අම්මගේ නිවස අලු කරා, සහෝදරයාගේ නිවස අලු කරා. කවුරුත් මේ පාර්ලිමේන්තුවේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරේ නැහැ. සීතා අරඹේපොළ මන්ත්‍රීතුමියගේ ගෙදර ඇමතිතුමියයි ස්වාමි පුරුෂයයි දරුවෝ දෙන්නයි ඉද්දි ඒ අය ගෙදරට දාලා පෙට්‍රල් දාලා ගිනි තියන්න ගියේ. ඒ ගෙවල් යාබදව තිබුණු නිසා ආල පහල ගෙවල් වල ඇවිල්ලා කට්ටිය කිව්වා මේ ගෙදර ගිනි ගත්තොත් අනිත් ගෙවලුත් ගිනි ගන්නවා කියලා. ඒක නිසා එතුමියගේ ජීවිත බේර ගන්න පුළුවන්කම ලැබුණා. දේශපාලන මතයක් දරපු නිසා කාන්තාව බේරෙවෙන්නේ නැව්වා. එතකොට ඔය කාන්තා අයිතිවාසිකම් කාටවත් මතක් වුණේ නැහැ. හැබැයි මෙතන මන්ත්‍රීතුමියකට කවුරු හරි මොන හරි එළවලුක නමක් කිව්වත් උද්ඝෝෂණය කරනවා. මෙන්න මේවා අපි මතක් කරන්න ඕනේ ගරු මූලාසනාරූඪ
මන්ත්‍රී.
ඉතින් අපි ඉල්ලන්නේ මේ දෙබිඩි පිළිවෙත අපි ඔක්කොම නවත්තන්න ඕනේ. වාසියට අවාසියට එක එක විදිහට ඕනේ ඕනේ විදිහට අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදය අපිට හරවන්න පුළුවන් කමක් නැහැ. අපි අලුත් විදියට හිතන පතන වැඩ කරන රටක් නිර්මාණය කරගන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. මෙවැනි අවස්ථාවක් අභියෝගාත්මක, දුෂ්කර, අමාරු, කටුක අමාරු අවස්ථාවක් තමයි හැබැයි අපි මේ වැටිච්ච තැනින් නැගිටින්න අපිට බරපතල තීන්දු ගන්න වෙන වෙලාවක්. අපිට මේ රට වෙනස් කරන්න පුළුවන් ආකාරයේ තීන්දු ගන්න වෙන අවස්ථාවක්. මම ආයාචනා කරනවා පටු දේශපාලන වාදය, පටු දේශපාලන ભેදය අපි අමතක කරලා රටේ අනාගතය ගැන සුභවාදීව කල්පනා කරලා වැඩ කරලා එකට එකමතයක ඉඳලා වැඩ කරන්න පටන් ගමුයි කියලා මම සියලු දෙනාගෙන්ම ඉල්ලා හිටිමින් මම නැවතත් ජනාධිපතිතුමාට ඒ වගේම මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරු දෙන්නට ලේකම්තුමාට මහා භාණ්ඩාගාරයේ අධිපතිතුමා ඇතුළු සියලු දෙනාට මුදල් අමාත්‍යංශයේ මේ අර්බුදකාරී තත්වේදී රට මේ ආකාරයට නැගෙන ඇවිල්ලා රටේ ඇති කළ තියෙන තත්වයට අපේ උත්තමාචාර්යගේ ගෞරවය පුදගමන ගමන් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට රටේ ඒකීයභාවය ඒ වගේම මේ නිදහස වෙනුවෙන් සාමය වෙනුවෙන් දෙන සහයෝගයට අපේ උත්තමාචාර්යේ පුද කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. හොනරබල් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල, you have 9 minutes.
I thank you honorable presiding member. Sir, we are debating today's regulations at a time when the country has seen an unprecedented economic calamity, where the country has been pauperized, people have lost all their savings, and in that backdrop, the government is forced to negotiate with its lenders as well as with the IMF in order to try and reach agreements to bring the country out of this mess. Now, under these circumstances, honorable presiding member, the president has also taken great pains to project an image where he, as a president, is also a unifying force, and he has been trying to project that image by announcing during the last budget debates and thereafter that he is going to also take on reconciliation, whereby the Tamils, the Muslims, the upcountry Tamils, all ethnic nationalities and groups who have had grievances with regards to the way the state has been formed over the last 70 odd years, their problems will also be resolved. And in that spirit, he called upon an all-party conference, and he's been projecting this image of being a peacemaker. So whilst this project of peacemaking is being projected, honorable presiding member, there is also the complete opposite that is happening on the ground. And I want to give you three examples of how the Tamil people in the Northeast are having their existence and their identity destroyed. Three very current examples, whilst the president goes out and gives this image that he wants to solve the long-standing ethnic conflict. My colleague, Honorable Selvaraja Gajendran, and myself have been getting reports, honorable presiding member, that an archaeological site that was identified way back in 1933 under the British was being rebuilt, quote unquote. And when these complaints came, we went to the particular area and we checked, and as we suspected, the military with the archaeological department was doing something in a clandestine way. The matter was taken before court, and court ruled that site must be preserved and must not be touched. No building must be done. There is a court order. And despite that, honorable presiding member, just last week when my honorable friend and I visited the site, a totally new Buddhist vihara has been built there. In 1933, honorable presiding member, when Kurundur Malay was first identified as an archaeological reserve, that is exactly how it was named, an archaeological reserve. Almost 77 acres was identified as an archaeological reserve. Then in 2020, October, we have a letter by the archaeological department asking the surveyors department to go and measure this site. And during the month of November and December 2020, for the first time, the surveyors department goes to this area and carries out a survey. And after the survey, the surveyor, for the first time, identifies that site as the site of Kurindi Viharaya. A surveyor, not the archaeological department. He writes back to the archaeological department. The department has not sent people to come and have a dig and to find out, in fact, what is that archaeological reserve. Before the archaeological department can even commence its work, the surveyors department has the expertise to identify that as Kurindu Viharaya. And ever since then, Honorable Presiding Member, that identity of that place has been called into question. We have gone before court, we've got court orders preventing it, and despite that, we have a new Buddhist Viharaya in an ancient Tamil worship site for centuries that the Tamils have been worshipping. Now, our problem is not if that in fact was a Buddhist ancient site, that it should not be recognized as such. We believe that there were Tamils who are Buddhist also. It is part of our own history. So if that was in fact an ancient Buddhist worship site, it must be protected. But where there are no Buddhists, where there are no Buddhists, instead of maintaining it as an archaeological site, to build a Buddhist Viharaya there is very clearly having very, very sinister motives of colonizing that area. Now, that is one example, Honorable Presiding Member. This is in Mulleti. A second example is in the grazing, livestock grazing lands of in Batiklo, the district adjoining yours, where in Mailathamadu and Madhavane, thousands of acres of grazing land has been identified as grazing land as such by the Mahinda Rajapaksa government in 2010 through a cabinet paper, where the paper has been approved. In fact, the last time I spoke about this, when this matter first cropped up, I gave the particulars of the cabinet paper that was approved. And what has been happening now, Honorable Presiding Member, is that the Madhru Oya right bank development scheme is underway. And for the development of the right bank, that entire grazing area of the Batiklo district that the Tamil people and Muslim people use is being ethnically cleansed. It's being ethnically cleansed. People from the Polanaruwa district are being brought over to do corn cultivation as the first round. Now with the Madhru Oya right bank development scheme, those people have been asked to leave. They have been threatened. They have been threatened. When they use forest areas to come and graze, the forest department goes and arrests them, files cases against them, simply because they are using their livestock to come and graze in those areas.
Honorable Member, you have 2 more minutes.
And the people there are becoming disenfranchised, Honorable Presiding Member, and forced to leave their existence at a time when people are finding it impossible to make ends meet. So this is the sort of racist policies that are being pursued at a time when the President is trying to project to the whole world that he is a peacemaker. I also finally want to conclude by referring to something that is going on in the Jaffna district. The Jaffna district fishermen in the north are again under assault. Why? First, it was the cucumber farming. The fisheries minister has handed over cucumber farming licenses to his cronies. Nobody knows who they are. The same person has 2-3 fields of farming in the sea, in the lagoon. And by doing so, Honorable Presiding Member, the local fishermen are completely disenfranchised. they're unable to do their fishing. And this same process of pauperizing the fishermen who already have been suffering due to war, where they had bans on fishing for 30 odd years, is happening in a different way, where the same minister is now proposing that foreigners are able to come into the northern and eastern waters and fish. And the proposal is for 3 times of the week to start off with, for them to come and fish. We condemn this. If you look at the pattern, Honorable Presiding Member, it's attacking the very existence of these people.
Honorable Member, your time is over. Please wind up.
First goes towards identity, then goes towards economy. And disenfranchisement is a process by which this government proposes to ethnically cleanse those areas so that they can carry out their racist colonization projects. So it is in this backdrop, Honorable Presiding Member, that this country goes with a big in bold asking for money. The foreign countries and the foreign entities that are hoping to help Sri Lanka must make it a condition that the monies that they give, that the help that they give to get this country out of this mess is not used to pursue what is very clearly a racist agenda. Thank you, sir.
Thank you very much.